විෂය 7 දෙක යටතේ ගරු විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයද මේ සම්බන්ධව න්‍යාය පත්‍රයේ අතුල් කරලා තියෙනවා. මම ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය මෙරට ආනයන කළ යුතු අවශ්‍ය ඖෂධ වර්ග කවරේද යන ලයිස්තුගත කර තිබේද? එම ලයිස්තුව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම එනත් ආයතන කරුවන් විසින් මෙම අත්‍යවශ්‍ය ඖෂධ ආනයන නිසි කලට සිදු කරන බවට රජයට සහතික විය හැකිද? ඒ සඳහා මාසිකව කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේද? එම මුදල් ප්‍රමාණයකින් තොරව ලැබෙන බව රජයට සහතික විය හැකිද? එම විදේශ විනිමය ප්‍රමාණය ඒ සඳහා පමණක් වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ. පළවෙනි ප්‍රශ්නය පිළිතුර මෙරට ආනයන කරන ලබන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වර්ගීකරණය සිදු කර ඇති ආකාරය එම ලයිස්තුව මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. ඖෂධ වර්ග දේශීය නිෂ්පාදන ආයනික මුළු එකතුව ජීවිතාරක්ෂක දේශීය නිෂ්පාදන දෙකයි, ආනයනික 12යි, එකතුව 14යි, අත්‍යවශ්‍ය දේශීය නිෂ්පාදන 139යි, ආනයනික 244යි, එකතුව 383යි, අත්‍යවශ්‍ය නොවන 132යි දේශීය නිෂ්පාදනය, 816යි ආනයනික සම්පූර්ණ 948යි. මෙරට භාවිතය පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් ඖෂධ 139ක් දේශීය වශයෙන්ද ඖෂධ 244ක් ආනයන කිරීමට සිදු කරයි. ඒ අනුව මුළු අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383ක් වන අතර ඒවා වෙන්වෙන් වශයෙන් නැමුණුම් එක මගින් දක්වා ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා වෙනත් කරුවන් විසින් මෙම අත්‍යවශ්‍ය ඖෂධ ආනයන කිරීම සිදු කරනු ලැබුවද වර්තමානයේ රට තුළ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් යම් යම් අවස්ථාවලදී මෙම ඖෂධ ආනයන කිරීමේදී ප්‍රමාදයක් සිදුවේ. එම ඖෂධ ආනයන කිරීම සඳහා මාසිකව අවශ්‍ය වන විනිමය ප්‍රමාණය 5.5% දක්වා ඇත. විදේශ වෙළඳපොළින් ආනයන කරන ලබන සහ රාජ්‍ය ඖෂධ නීති නිෂ්පාදන සංස්ථාව USA නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා විසින් මිලියන USD මිලියන 12ක්, ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙළඳපොළෙන් මිලදී ගැනීම සිදුකරන එක බිලියන 3ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ යදම් සඳහා මාසිකට බිලියන 2.8ක්, වෛද්‍ය සැපයුම් අංශය බිලියන 2.5ක්. පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ආනයන කිරීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිපාදනවල යම් යම් ප්‍රමාද දෝෂයන් පැවතියත් පවතින දැඩි අවශ්‍යතාවය සලකා හැකිතාක් දුරට ඖෂධ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. දෙවැනි ප්‍රශ්නය, දැනට ඖෂධවල මිල ගණන් තීරණය කිරීම සිදු කරනු ලබන්නේ මිල කමිටුවක් මගින් බව වාර්තාවේ. මෙම මිල කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද? ඔවුන් නියෝජනය කරනු ලබන්නේ කුමන පාර්ශ්වයන්ද? එම කමිටුව ඖෂධ ආනයන කරුවන් මෙන්ම ඖෂධ බෙදාහරින්නන් ඖෂධ වලවිකරුවන් සහභාගී කරවා ගැනීම තුළින් ඖෂධ සඳහා සාධාරණ මිලක් නියම කළ හැකි නොවන්නේද? මිල කමිටුව වෙනුවට සියලුම ඖෂධවල මිල ගණන් පාලනය වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජයට කටයුතු කළ නොහැකිද? පිළිතුර හැටියට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල නියාමන කමිටුවේ සංයුතිය 5/5 එක මාචාර්ය SD ජයරත්න සභාපති ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විධායක නිලධාරී ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෛද්‍ය පාලිත අබේකෝන්වස්සා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සභාපති ඖෂධ මිල කමිටුව ජ්‍යෙෂ්ඨ මාචාර්ය රෝණි ප්‍රනන්දුපුල්ලේ මහත්මිය සභාපතිනි සායනික ඖෂධ වේදි සහ චිකිත්සක සංගමය වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කායික රෝග විශේෂඥ වෛද්‍ය ජාතික බෝවන රෝග විශේෂඥ වෛද්‍ය සුරෙන් රාජකාරීන් මහතා KPMG ශ්‍රී ලංකා සමාගම චින්තාබේ වර්ධන මෙනවිය ඖෂධ විද්‍යා සංගමය ආචාර්ය ප්‍රසාදිනී පෙරේරාමිය ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය සම සෞඛ්‍ය විද්‍යාපීඨය පේරදෙණිය විශ්වවිද්‍යාලය ගෝපේ ක්‍රිෂ්ණ සිල්වා මාය මහතා ඖෂධවේදී ජාතික ඖෂධ නියාමක අධිකාරිය ආචාර්ය ඉන්ද්‍ර මහකලන්ද මාය මහතා ව්‍යාපාර අධ්‍යානාංශය මොරටු විශ්වවිද්‍යාලය ආචාර්ය MDT ආටිගලමිය ජේෂ්ඨ කථිකාචාර්ය සෞඛ්‍ය අධ්‍යාපනාංශය කොළඹ විශ්වවිද්‍යාලය මිහිරි නිසංසලා මෙනුමිය ජේෂ්ඨ පිරිවැය නිලධාරිනි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඖෂධවල මිල ගණන් තීරණය කිරීමේදී ආයනනකරුවන් බෙදා හරින්නන් සහ අලෙවිකරුවන්ගේ සහභාගිත්වය වැදගත් වුවද ලාභයේ උදෙසා ඔවුන් සෑම විටම උත්සාහ කරන්නේ ඖෂධවල පවතින මිල ගණන් වැඩි කර ගැනීමටයි. මේ වන විට මෙම එක් පාර්ශ්වයන්ට ඖෂධවල මිල ගණන් තීරණය කිරීමේදී ලබා දී ඇති ලාභ ප්‍රතිශතය වැඩි කර දෙන ලෙස ඖෂධාන කරුවන්ගේ සංගමය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඖෂධවල මිල නියාමනය සම්බන්ධයෙන් ඖෂධානයන කරුවන්ගේ සංගමය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව ගොනු කරන ලද අධිකරණමය කටයුත්තක්ද මේ වන විට විභාග වෙමින් පවතී. එසේ සෑම ඖෂධයක්ම හා සමාන පරිභෝජනය නොවන නිසාත් ඒවා නිෂ්පාදනයේදී ධර්ම පිරිවැය එක් හා සමාන නොවන නිසාත් ඖෂධ සඳහා මිල සූත්‍රයක් සෑදීම ඉතාම දුෂ්කර කටයුත්තක් වුවද මේ වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. තුන්වැනි ප්‍රශ්නය හැටියට ඖෂධ අලෙවිසල් වෙත බෙදාහරිනු ලබන ඖෂධ කල් නිකුත් වීමෙන් පසු ඇතැම් සැපයුම්කරුවන් විසින් ඒවා නැවත එකතු කිරීම සිදු නොකරන බව ඔස්සුසල් හිමියන් විසින් පෙන්වා දේ මෙම කල් නිකුත් වූ ඖෂධ නිසි පරිදි ඔස්සුසල් වලින් ඉවත් කිරීම සඳහා සමස්ත සැපයුම්කරුවන්ටම එක් නිශ්චිත ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් හඳුන්වා දිය නොහැකිද? මේ සඳහා ජාතික ඖෂධ නියාමක අධිකාරිය විසින් ගෙන ඇත ක්‍රියාමාර්ග කවරේද? පිළිතුර හැටියට ඖෂධ කල්ලිකුත් වීමෙන් පසු එම කල්ලිකුත් වූ ඖෂධ ඔස්සල් වලින් ඉවත් කිරීම සඳහා නීතිමය වශයෙන් වගකීමක් ඇත්තේ සැපයුම්කරුවන් වෙතය. මෙම නිශ්චිත වගකීමේ ක්‍රියාවලිය යුරෝපීය සහ වෙනත් දියුණු රටවලද ක්‍රියාත්මක වන ක්‍රමවේදයකි. ඒ අනුව සැපයුම්කරුවන් විසින් මෙම කල්ලිකුත් වූ ඖෂධ ඔස්සල් වලින් ඉවත් කර නිශ්චිත හඳුනාගත් බැහැර කිරීමේ ක්‍රමවේදයක් මගින් ඩිස්පෝසල් මෙතඩ් බැහැර කළ යුතුව වටද වන විධිවිධාන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යෝජිත නව රෙගුලාසි තුළට ඇතුළත් කර ඇත. මෙම රෙගුලාසි අනුමත වීමෙන් පසු කල්ලිකුත් වූ ඖෂධ එකතු කිරීම සහ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට බැහැර කිරීමේ විධිවිධාන හඳුන්වා දිය හැකිය. මෙම ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා ඖෂධවල සිල්ලර මිල තීරණය කිරීමේ යාන්ත්‍රණය තුළදී කල්ලිකුත් වූ ඖෂධ සැපයුම්කරුවන් විසින් නැවත එකතු කිරීම සහ බැහැර කිරීමට යන වියදමද ප්‍රතිශතයක් ලෙස සලකා බලා සැපයුම්කරුවන් වෙත ලබා දෙන ලාභ ප්‍රතිශතය තීරණය කිරීම සුදුසු බව හඳුනාගෙන ඇති අතර එයට අදාළ වැඩිදුර සාකච්ඡා සිදු කරමින් පවතී. හතරවෙනි ප්‍රශ්නය, මෙම අවසරයේ මාස 8ක් පැවති කෙටි කාල පරිච්ඡේදයක් තුළදී වෛද්‍යවරුන් 500කට ආසන්න සංඛ්‍යාවක් රටහැර ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. මීට අමතරව අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ද රටහැර යාම සිදුවේ. මේ තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම පාහේ බිඳ වැටීමට හේතු වනු ඇත. වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය වෘත්තිකයන් මෙරට සෞඛ්‍ය සේවය සඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් දනු ලබන පියවර කෙසේද? පිළිතුර හැටියට රජය විසින් වරින් වර ගන්නා ප්‍රතිපත්තිමය තීරණය සහ ආයතන සංග්‍රහයේ ලබා දී ඇති ප්‍රතිපාදන අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන චක්‍රලේඛන මාර්ගෝපදේශන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛන අනුව වෛද්‍යවරුන් සඳහා විදේශගත වීමට අවස්ථාව ලබා දී අතර ඒ විදේශගත වීම ක්‍රම විධිමත් සහ නිසි අනුමැති ලබා ගැනීමෙන් පසුව විදේශගත විය යුතුය. වෛද්‍ය නිලධාරීන් දීප්ත ව්‍යාප්ත සේවයට අයත් වන විධායක මාණ්ඩලික ශ්‍රේණියට අයත් නිලධාරීන් බැවින් ගරු ආග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය ඇතුව විදේශගත විය යුතුය. එසේ නොවන විදේශගත වීම නීත්‍යානුකූල නොවන බැවින් විනයානුකූල කටයුතු කර සේවය අතහැර යාමේ නියෝගයක් නිකුත් කර අසාදු ලේඛන ගත කෙරෙනු ඇත. එම ලේඛන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් වරින් වර ප්‍රකාශයට පත් කරන අතර එවැනි වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අහෝසි කිරීමේ හැකියාව ඇත. එසේ වුවහොත් විදේශ රටවල වෛද්‍ය සභාවලද ලියාපදිංචි වීමේ අවසරය නොලැබෙනු ඇත. දැනට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වෛද්‍ය නිලධාරීන් සඳහාද වසර පහක් එතර රැකියාවක් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. එබැවින් නීත්‍යානුකූල වසර ලබා ගනිමින් වෛද්‍යවරුන් විදේශගත ගතව ඇති අතර ඉදිරියේදී විදේශගතවීමට නියමිතවත් ඇත. මෙම විදේශගතවීම නිසි ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරේ. මේ අතර කිසිදු දැනුම් දීමකින් තොරව සහ ඉල්ලාස්වීමෙන් පසු විදේශගත වන වෛද්‍යවරුන් සිටි එසේ නිසි අවසරයකින් තොරව විදේශගත වන වෛද්‍යවරුන් සඳහා ඉහත පරිදි සේවය අත්හරයාමේ නිවේදනය නිකුත් කර අසාදුලියකන ගත කිරීම කටයුතු සිදු කරමින් පවතී. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව වෛද්‍යවරුන් සඳහා වීසා නිකුත් නොකරන ලෙස තානාපති කාර්යාලවලට දැන්වීමටත් ගුවන්තොට පොලස් මගින් පිටත්ව යන විට නිවාඩු අනුමතිය තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා ආගමන විහුණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවීමට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය. තවද අසාදුලේඛන ගත කර ඒ ඒ රටවල තානාපති කාර්යාල මගින් එම රටවල රජය දන්වා යැවීමටද හැකියාවක් තිබේ. අවශ්‍ය වුවහොත් ඉදිරියේදී එවැනි පියවරක් ගැනීමටද පසුබට නොවේ. 2022 ජනවාරි සිට වූ සිදු වූ කාලය තුළදී දිවයිනෙන් බැහැරව ගොස් ඇති සියලුම් ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 300ක් පමණ වේ. වෛද්‍ය නිලධාරීන් සඳහා විදේශ නිවාඩු අනුමත කිරීමේදී ඔවුන්ගේ රාජකාරී ආවරණය කිරීම සඳහා විධිමත් පරිදි සුදුසු අනුප්‍රාප්තික වෛද්‍ය නිලධාරියෙකු නම් කිරීමෙන් අනතුරුවම පමණක් එම විදේශ නිවාඩු අනුමත කිරීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම නවක වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම යටතේ 2021-2021 පෙර පශ්චාත් සීමාව පුහුණු වල අවසන් කර ඇති වෛද්‍ය නිලධාරීන් 1030 දෙනෙකුට 2022-5-30 රාජකාරි සඳහා වාර්තා කිරීමට හැකිවන පරිදි හා 2021-6-4 දිනට පශ්චාත් සීමාවක පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරීන් 299 දෙනෙකුට 2022-10-31 රාජකාරි වාර්තා කිරීමට හැකිවන පරිදි දිවෙන තුළ පිහිටා ඇති විවිධ සෞඛ්‍ය ආයතනයන් වෙත අනුයුක්ත කිරීම මෑතකදී සිදු කර තිබේ. තවද පශ්චාත් උපාධි ආයතනවල විවිධ උපාධි ලබා ගැනීමට ඇතුළත් වන වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර තිබෙන අතර මෙවර අයවැය මගින් නවක වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන දෙකක් ඇති කිරීමට යෝජනා කර ඇත. එපමණක් නොව වෛද්‍යවරුන් 500ක් පමණ විදේශගත වීමෙන් ඇතිවිය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මේ වන විටත් ක්‍රමානුකූලව කටයුතු සිදු කරමින් පවතී. මෙවැනි ජාතික ගැටලු හමුවේ නිසි විසඳුම් සොයා ගැනීම සඳහා විපක්ෂයෙන් ලැබෙන යෝජනාද බලාපොරොත්තු වෙමි. නිරෝගීකම උතුම්ම සැපයයි, සතුට පරම ධනයයි. එබැවින් ඔබේ සතු සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා දැමීම නොවනේ නැතයි මම විශ්වාස කරමි. පස්වැනි ප්‍රශ්නය හැටියට මෙරට ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම සහ ඇලවි සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමක අධිකාරිය එම්.එම්.රේ විසිනි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉටු කරනු ලැබිය යුතු මූලික කාර්යයන් වන සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම දැඩි ප්‍රමාදයන් පවතින නිසා නිසි කාලයට ඖෂධ වෙළඳපොළ වෙත සැපයීමට බාධා ඇති වන බව වාර්තා වේ. ඕනු ඖෂධ වේසින්ගේ හිඟයමයට හේතු වී ඇත. එමෙන්ම ඖෂධ අලවි සැල් පරීක්ෂා කිරීම ඇතුළු අනිකුත් කාර්යයන් ඉටු කරනු ලබන හරහා හා ඖෂධ පරීක්ෂකවරුන් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස් බඳවා ගැනීමේ ගැටලු නිසාද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයන් නිසි පරිදි ඉටු නොවන බව වාර්තා වේ. මෙම ගැටලු විසඳීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියන ප්‍රශ්නය ප්‍රශ්නය දෙකට පිළිතුරු හැරීට මෙරට ඖෂධ ආනතනය බෙදාහැරීම අලවේ නියාමනය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තවත් එක් වගකීමගේ මෙම අධිකාරිය මගින් සිදුවන වගකීම් ඉටු කිරීම සඳහා විවිධ අංශ ස්ථාපිත කර ඇත. මෙරට භාවිතා කරනු ලබන ඖෂධ වෛද්‍ය උපකරණ සීමාස්ත නිෂ්පාදන සහ විලවුන් සම්බන්ධයෙන් වන නියාමන කටයුතු සිදු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන කටයුතු සම්බන්ධයෙන් වන තාක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කළ සිදු කළ යුතු වන්නේ ඖෂධ ඇගයීම් නිලධාරීන් සහ සහකාර ඖෂධ ඇගයීම් නිලධාරීන්ය. මෙම අධිකාරිය 2005 අංක 5 ධර්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය මත පනත මගින් පිටු අතර අධිකාරියට කාර්ය මණ්ඩලය නිසි පරිදි බඳවා ගන්නා තෙක් කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත ඖෂධ වේදින්ද මේ වන විට අධිකාරියේ සේවය නිරත කර ඇත. මේ වන විට අධිකාරියේ සේවය නිරත කරන නියාමන කටයුතු සඳහා අදාළ තාක්ෂණික නිලධාරීන් සහ අනුමත සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන ඇති බැවින් අනුමත කාර්ය මණ්ඩලය ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් මුදල් අමාත්‍යාංශ වෙත මේ වෙනකොට ඉදිරිපත් කර ඇත. ආහාර ඖෂධ පරීක්ෂක ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස් රාජකාරී කටයුතු සිදු කරනුයේ අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ අංශයෙන් ඉන්ස්පෙක්ටර්ස් ඇන්ඩ් එන්ෆෝස්මන්ට් ඩිවිෂන් එහි අංශ ප්‍රධානී ෆෝකල් පොයින්ට් ලෙස ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක චීෆ් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර් කටයුතු කරයි. ඔහුට අමතරව දැනට මෙහි රාජකාරී කටයුතු කිරීමට සිටිනුයේ තවත් එක් ජ්‍යෙෂ්ඨ ආහාර ඖෂධ පරීක්ෂකවරයෙක් පමණි. මොවුන් දෙදෙනාද මෙම අධිකාරියේ යෙදී සිටියදී තාවකාලික පදනම මතය තවත් ආහාර ඖෂධ පරීක්ෂකවරුන් 5 දෙනෙක් ද්විතීය පදනම මත මෙම අධිකාරියට අනුයුක්ත කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලීමක් කර ඇත. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් වකට අධ්‍යක්ෂක වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් යටතේ වූ ඖෂධ අධිකාරිය සඳහා ආහාර හා ඖෂධ පරීක්ෂක තනතුරු 20ක් අනුමත කර ඇත. 2015 වසරේදී පිහිට වූ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා ඖෂධ පරීක්ෂකවරුන් ලෙස ඖෂධ වේදය පිළිබඳ උපාධිධාරීන් 20 දෙනෙකු බඳවා ගැනීම සඳහා සැලසුම් කර ඇති අතර ඒ සඳහා මේ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. මෙම අධිකාරිය දැනට සිටින ආහාර ඖෂධ පරීක්ෂකවරු 2 දෙනාට අමතරව ප්‍රාදේශීය නිලධාරීන් ලෙසත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට අනුයුක්තව ආහාර ඖෂධ පරීක්ෂකවරුන් 48 දෙනෙකු දිවයින පුරා රාජකාරී කටයුතු කරනු ලබයි. ඒ අනුව ඉදිරියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනන ගිය ඇති ගැටලු හැකිඉක්මනින් විසඳීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කරමින් පවතී. ඊගා ප්‍රශ්නය 6 වෙනි එක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව SPC විසින් ගෙන්වීම් නොකිරීම නිසා සැපයුම්කරුවන් ඖෂධ සැපයීම් අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තාවේ මේ සත්‍යයක්ද එසේ නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කොපමණ මුදලක් ඖෂධ කරුවන් වෙත ගෙවීමට තිබේද එම ගෙවීම් ප්‍රමාද වීමට හේතු කවරේද? ශ්‍රී ලංකා ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රජයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහා කෙරෙන ලද මිලදී ගැනීම වෙනුවෙන් දේශීය ඖෂධ අපනයන කරුවන් වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 8574ක් නැත්නම් බිලියන 0.5.7 එක්තරක් ගෙවීමට ඇත. මීට අමතරව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 16,000ක් බැංකු අයිරාවක් ලබාගෙන සැපයුම්කරුවන්ගේ ගෙවීම් පියවා ඇති අතර එම මුදල බැංකුවට පියවිය යුතුව තවද ශ්‍රී ලංකා රුපියල් මිලියන 4,000ක් පමණ සපයන ලද ඖෂධ සඳහා ගෙවීම් කිරීමට වවුචර් පත්‍ර සකස් කරමින් පවතී. ගරු කතානායකතුමනි, එක ප්‍රශ්නයක් මං හිතන්නේ අද උදේ පැන නගිච්ච ප්‍රශ්නයක්. ගරු විපක්ෂ නායකතුමා, මේ රීපර්පස් ගැන කතා කරා. AIB, ADB සහ වර්ල්ඩ් බැංක් අනිකුත් ඒ සෑම අංශවලම ඔබතුමා කියන එක ඇත්ත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රීපර්පස් කරලා තියෙන සෞඛ්‍ය සේවයේ ඇතුළත. ඉතින් පිට ගිහිල්ලා නැහැ. يعني ඒක කුෂ්කාර්මයටවත් පෝරගේනවටවත් වෙන දෙයකට දීලා නැහැ. නමුත් අපි රීපර්පස් කරලා තියෙනවා. සමහරක් විට AIB එකේ තියෙන ඒෂියන් ඉන්වෙස්ට්මන්ට් බැංකුවක් හැටියට ගන්න එකේ අපි ඒකෙන් අපේ විරුද්ධ වීමට තියෙන එකෙන් අපි මුදල් ඉල්ලලා තියෙනවා. ඒකට අනුමත කරලා තිබ්බා ඩොලර් මිලියන 20ක්. ඒ වගේම ඒ රීපර්පස් කරන එක ඒ විෂයන් තුල කෙරෙන මිසක් ඒ විෂයන් තුලින් පිට ගිහිල්ලා නැහැ. ඒ විෂයන් තුල ප්‍රමුඛත්වය තේරුම් බේරුම් කරගෙන ඔවුන් සමග දීර්ඝ සාකච්ඡාවකින් පසුව, මොකද ඔවුන් නිකන් මුදල් ලබා දෙන්නේ නැහැ, ඒ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඒ ක්ෂේත්‍රය තුලටම ඒ මුදල් යොදවලා තියෙන මිසක් ඒ ක්ෂේත්‍රයෙන් පිට එම දෙමුදල් අපිට ලබලා දීලා තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා දීලා තියෙන පාවිච්චි කරලා නැහැ කියන එකත් කියන්න ඕනේ.
ස්තුතියි මුදල් අමාත්‍යතුමා.
ගරු කටානායකතුමනි, ආනයනය කරන ලද කිරිපිටිතොගයක් ක්‍රේගුවේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුව පිළිබඳ අමාත්‍යංශ නිවේදනයයි. අදාළ සමාගම 2022/9/15 වන දින සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් 153,375ක් අඩංගු අඩි 40 බහලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා 20/22/10/20 වන දින කොළඹ වරායට ගෙනවිත් ඇත. මෙම සමාගම 20/22/11/4 වන දින විවෘත ගිණුම් ක්‍රමය යටතේ ගෙවීම් කරන බවට පවසා රේගු සටහන් කර අංක I 12/33/30 යටතේ මෙම සම්පූර්ණ යොදවැස් සහිත කිරිපිටි යනවුම රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කරන ලදී. ඒ වන විට මෙම කිරිපිටි අඩංගු බහාලුම් නැවගත කර දින 35කුත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 15කුත් ගත වී තිබුණි. සාමාන්‍යයෙන් ආනයනයක් කොළඹ වරායෙන් ගොඩබෑමෙන් අනතුරුව දින 3ක් වැනි කාලයක් ඇතුළතදී අදාළ සමාගම් නිදහස් කරගනු ලබන අතර මෙම සමාගම දින 15ක් ගතවන තුරුත් ඒ සඳහා කටයුතු ආරම්භ කර නොතිබුණි. කිරිපිටි ආනයන කිරීමේදී විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනයට ඉඩ තබා තිබූ අතර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාලගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණි. එසේ වුවද කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබාගත් නිර්දේශ ඉදිරිපත් කරමින් 20/22/6/24 දින ඇති අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 4 ඈහි සඳහන් පරිදි නිෂ්පාදන අම්ද්‍රව්‍යයක් ලෙස යම් ද්‍රව්‍යයක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කරන්නේ නම් ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඒ සඳහා ආනයන අපනයන පාලක ජනරාල් වතින් පූර්ව අනුමැතියක් ලබාගත යුතුවේ. එසේ තිබියදී මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට ආනයන අපනයන පාලක වෙත ඇඳුම් පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ අදාළ භාණ්ඩ වරායට පැමිණීමෙන් අනතුරු වන අතර ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත. එනම් ආනයන අපනයන පාලකව ඉදිරිපත් කර ඇති ලේඛන අනුව මෙම කිරිපිටි තොගය කිරිපිටි වශයෙන් වෙළඳපොළ නිකුත් කිරීමට හේතුවක් නොවන අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව ඒවා චොක්ලට් සහ කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍යයකි. 20/22/11/14 දින මෙම ප්‍රශ්නගත සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීම හා පහසුකම් සැලසීමේ අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එම නිලධාරීන්ට මෙම ඇනවුමට විවෘත ගිණුම් ක්‍රමය යටතේ මුදල් ගෙවීමට ප්‍රකාශ කර තිබූ ආකාරය පිළිබඳ හටගත් සැකය හේතුවෙන් 20/22/11/14 වන දින මෙම ප්‍රශ්නගත බහලුම් 6 කොළඹ වරාය තුළ රඳවා ගන්නා ලදී. 20/22/11/15 වන දින ඒ පිළිබඳ අදාළ සමාගම දැනුවත් කරන ලදී. රේගු මගින් මෙම බහලුම් රඳවා ගන්න අවස්ථාව වන විට ඒවා කොළඹ වරායට පැමිණ දින 25ක් ගත වී තිබුණි. 20/22/10/20 අදාළ ආනයන සිදු වන දින වන විට මෙම සමාගම 20/22/6/24 වන දින නිකුත් කරන ලද අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 4 ඈ වගන්තිය ප්‍රකාරව ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරන ලද අවසරය ලබාගෙන නොතිබුණි. එලෙස ආනයන අපනයන පාලක රෙගුලාසි උල්ලංඝනය කරමින් කරන ලද ආනයන සම්බන්ධයෙන් තීරණ ගැනීමට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බරතල ඇත. ඒ අනුව 1969/1 දරන ආනයන අපනයන පාලන පනතට සමග කියවෙන රේගු ආඥා පනතේ 12 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරට ආනයනය කරන ලද මෙම කිරිපිටි තොගය ඍජු පරිභෝජනය සඳහා කිරිපිටි ආනයන කිරීමට ලබා දී තිබූ පහසුකම භාවිතා කරමින් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කිරිපිටි ආනයන කළ අවස්ථාවක් බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ ඉදිරිපත් කළ වාර්තාවලින් පෙනී යයි. අධි විදේශ විනිමය හිඟයකින් පෙළෙන රටක විදේශ විනිමය ආරක්ෂා කිරීමට සකස් කළ නීති උල්ලංඝනය කිරීම බරපතල තත්ත්වයකි. ගරු කථානායකතුමනි, රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මෙහෙයුම යටතේ රේගු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්නගත ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරමින් පවතී. එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින් මේ හේතුවෙන් වෙළඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැත. මේ කන්ටේනර් සය රඳවා ගත්තා කියලා මේ රටේ කිරිපිටි හිගයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ කථානායකතුමනි. එසේ වෙතත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම ප්‍රශ්නගත කිරිපිටි තොගය ආනයනකරු විසින් නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් සතියක කාලයක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර මෙම කිරිපිටි කල්ලිකුත් වීමකින් තොරව නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට ශ්‍රී ලංකා රේගු විසින් කටයුතු කරනු ඇත. අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, වැඩිමනත් වශයෙන් පරීක්ෂණ සඳහා යන කාලය තුළ වුවද නියම කරනු ලබන බැංකුව අපකරයක් තබා කිරිපිටි රෝගය නිදහස් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. රටේ පවතින නීති රීති ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් ඉතා අපහසු අවස්ථාවක ආනයනකරුවන්ද අනවශ්‍ය අපහසුතාවයකට ලක් නොකරමින් ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මක භාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ කටයුතු කිරීම මෙහි අරමුණ වේ. බොහොම ස්තුතියි.
යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා. ක්‍රියල් මෙතුමා.
ඒක වැඩසටහන ගැන මේ අර විවාදේ හයත් නවත්තලා ඊට පස්සේ අර ට්‍රෙෂරි බිල්ස් එක විවාදේ හයත් නවත්තනවා කරු කතා නැග තිබුණා. ඊට පස්සේ අර භාණ්ඩාගාර බිල්පත් වලට හයි දහස් දක්වා විවාදයක්. අනිත් එක තව කාරණාවක් කිය කෙලිය මෙතුමා. දැන් ඔබතුමාට මම කිව්වා මහනුවර පිළිකාරෝලේ ප්‍රශ්නේ තාම මට අද උදේ දොස්තරලා තුන් දිනේ කතා කරලා කිව්වා මහනුවර පිළිකාරෝල ඇත්ත අක්‍රිය වෙලා. මොකද
ඒ චිලස් දෙක ඔල්ටර්නේටිව්ලි පාවිච්චි කරන්න තියෙන දන්ට එකයි තියෙන ඉමීඩියට්ලි අපි ඒකට මුදල් වෙන් කරා.
මම මේක ගැන හැමදාම කතා කරන්න කැමති නෑ.
ඒ වගේ නෑ මම කියන්නේ බොහොම ස්තුතියි ඒක ඉදිරිපත් කිරීම සම්බන්ධව. බොහොම ස්තුතියි. නමුත් ඒ සම්බන්ධව හොයලා බලපුවාම පවර් කට් එකක් නෙමෙයි දැන් තියෙන්නේ චිල AC එක
ප්‍රශ්නේ.
චිලස් දෙකක් යන්න ඕනේ ඔල්ටර්නේටිව්ලි යන්න එකයි දැන් මූලික හයි කරලා තියෙන අනිත් එක දැන් ඉමීඩියට්ලි මුදල් වෙන් කරන්න.
දැන් AC එක වැඩ කරන්නේ නැතුව නම් බෙහෙත් කරන්න බෑ. ඒකයි දොස්තරලා කියන්නේ ගරු කතා නැගෙතු. ඉතින් AC එක වැඩ කරන්නේ නැහැ. මොකද බිලක් ගෙවන්න තියෙනවා AC එකට. 140ක බිලක් ගෙවන්න තියෙනවා. හරි ඔබතුමා එක් කරන්න කොහොමද ගන්න. ඒ වගේම මම හිටපු මහාමාර්ග ඇමතිවරේ හැටියට අපේ රජයේ කාලේ හැම සතයක්ම කොන්ත්‍රාත් කරුවන්ට ගෙවුවා. දැන් මේ අවස්ථාවේදී බිලියන 195ක් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන්න තියෙනවා. 195 බිලියන්. කොහොමද මේ අය ජීවත් වෙන්නේ? ලක් විශාල සංඛ්‍යාවක් වැඩ කරනවා. 195 බිලියන් ගෙවන්න තියෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ රජය කොහෙන් හරි ආධාරයක් හරි අරගෙන මම හිතන්නේ ADB එක කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා උදව් කරන්න. ඉතින් මේක බැදියත් වෙලා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා එච්චරයි. 195 බිලියන්.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 2 සිට 27 දක්වා විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විධානයෙන් නිදහස් විය යුතුයි.
ස්වභාවිකවද?
අයයි.
කාර්යක සභා විසර්ජන 50 කෙටුම්පත් අංක 127 දක්වා. පළවන උපලේඛනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 111 සහ 220 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංක 101 201 සහ 209 සලකා බැලීම. කපාය හැරීම රාජිත සේනාරත්නම.
ගරු කතානායකතුමනි, 2023 විසර්ජන 50 කෙටුම්පතේ කාර්යක සභා අවස්ථාවේ අද දින, ඒ කියන්නේ 29/11/2022 අඟහරුවාදා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 111, 220, 101, 201 සිට 209 දක්වන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායන කුලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුත්තේ මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, මේ විදියටම මම මේ ගරු සභාවේ අද නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විපක්ෂයේ මේ විවාදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. 1994 ඉඳලා හැම වර්ෂයකම මෙම කර්තව්‍ය මම කරා. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන්නේ දෙකෝයි පැති හිටියා. දැන් මේ වෙනකොට ඇත්තටම මූලිකම විශාල ප්‍රශ්නයක් ගරු ඇමතිතුමා තියෙන්නේ මේ ඖෂධ හිඟය. එතකොට ඔබතුමාට ওই දුන්න සංඛ්‍යාලේඛන වැරදි, ওই අත්‍යවශ්‍ය ඖෂධ කීයද අනිකුත් ඒවා කීයද කියලා. මොකද මටත් මේකෙම මට මේ ඔබතුමාගෙම මේ වෛද්‍ය සැපවීම අංශෙම දුන්න සම්පූර්ණය මම ඔක්කොම චෙක් කරගත්තා. මේක මේ රටේ තියෙනවා ජීවිතාරක්ෂක ඖෂධ 14ක්. අත්‍යවශ්‍ය ඖෂධ තියෙනවා 636ක්. අත්‍යවශ්‍ය නොවන ඖෂධ තියෙනවා 400ක්. ඔක්කොම තියෙනවා ඖෂධ 1050ක් රජයට අවශ්‍යයි ජෙනරික් නේකේ. අද අත්‍යවශ්‍ය ඖෂධ වලින් 636න් 185ක් අද නැහැ. මේ වෙනකොට MSD එකේවත් රෝහල් වලත් නැහැ. ඒ කියන්නේ 130ක් ඖෂධ නැහැ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 400න් 190ක් නැහැ. ඒ කියන්නේ 148ක් නැහැ. මගේ ගාව මේ සංඛ්‍යාලය එකන තියෙනවා. මම මේ දෙකම මම ඉදිරිපත් කරන මම සභාගත කරනවා. ඒ වගේම ජීවිත ආරක්ෂක ඖෂධ ගත්තොත් අද TNT ටැබ්ලට් එක නැහැ. හදිසිය heart attack එකක් හැදුනොත් රෝගියෙකුට ගන්න තියෙන heart attack එක බේරෙන්න තියෙන TNT ටැබ්ලට් එක නැහැ. IV සෙට් එක නැහැ. එතකොට හදිසි ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය IV සාන්ද්‍රණයක් දෙන්න ක්‍රමයක් නැහැ. IV සෙට් එක නැහැ. මේ දෙකම MSD එකේ නැහැ අද වෙනකොට. ඒ විතරක් නෙවෙයි normal saline තියෙන මාසික තොගයක් විතරයි. ලංකාවේම නිෂ්පාදනය කරනවා අපි ආරම්භ කරලා තමුන්නාතල විවෘත කරපු කර්මාංශාලාවේ. නමුත් ඒකේ මාසික විතරයි. මේවා තියෙන්න ඕනේ මාස 3ක තොග තියෙන්න ඕනේ ඕනම වෙලාවක. මොකද මේවා ජීවිත ආරක්ෂක ඖෂධ. මේක නැති කියන්නේ රෝගියා මිය යනවා. එතකොට ඒ විතරක් නෙවෙයි name patient ඖෂධ. මේ පිළිකා වලට එකවට සමහර වෛද්‍යවරු කියනවා ඒ රෝගයටම දිය යුතු බ්‍රෑන්ඩ් නේම් එකෙන් කියනවා මෙන්න මේ ඖෂධය දෙන්න මේක බේරගන්න කියලා. ඒ නේම් patient ඖෂධ තියෙනවා පිළිකා ඖෂධ තියෙනවා 40ක්. පිළිකා නොවන ඖෂධ තියෙනවා 40ක්. ඔක්කොම 80ක්. මේ පිළිකා ඖෂධ 40න් දැනට 15ක් නැහැ. පිළිකා නොවන ඖෂධ 40න් 25ක් නැහැ. ඒ කියන්නේ 80න් 40ක් නැහැ. 150ක් නැහැ. එතකොට ඒ වගේම මේ දැන් මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මූල්‍ය අර්බුදයම නෙවෙයි. මේක කියන්නේ මම විතරක් නෙවෙයි. මේ තියෙන්නේ තමුන්නාංශගේම අතිරේක ලේකම්. මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අනාවරණය කළේය. මාධ්‍ය වර්ධසරාණ්ඩ එක්කම අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගත වීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය. ඒ කියන්නේ මූලිකම හේතුව මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් එක හරියට කරන්නේ නැති මේ වෙකින්ද. මේ පිළිබඳවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනටමත් කොලෙජ් ඔෆ් ෆාමකොලොජි වලට ගිහලා තියෙනවා මේ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. මම හිතන්නේ හෙට වෙනකොට ඒගොල්ලෝ ඒ වාර්තාව සකස් කරනවා. ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙන්නේ මේ රටට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා ඖෂධ ගේන්න. නමුත් ඇයි ඖෂධ හිඟයක් ඇති වෙලා තිබෙන්නේ කියලා. දැන් මේකේ තියෙනවා මේ emergency purchasing වලට 150ක් දැන්ත නැහැ MSD එකේ. ඒ කියන්නේ මාස 3කට කිසිම දෙයක් මෙව කළ නැහැ. ඒ කියන්නේ මේකට මේ emergency purchasing වලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් දීලා තියෙනවා. ඒ වගේම ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ තියෙනවා ඖෂධ 770කට ආධාර යටතේ ඒකෙන් 74යි තාම ගෙනහලා තියෙන්නේ. සර්ජිකල් අයිටම්ස් තියෙනවා 3000ක්. ඒකෙන් එකක්වත් ගෙනහලා නැහැ. ලැබ් අයිටම්ස් 600ක් තියෙනවා එකක්වත් ගෙනහලා නැහැ. මේ එක පැත්තක් එක කාරණයක්. රජයේ රෝහල් වල ඖෂධ හිඟයි. ඊට පස්සේ වෙළඳ පොලේ ගියාම එතන ඖෂධවල සමහර ඖෂධ හිඟයි, සමහර ඖෂධ වල මිල ඉතා ඉහළ ගිහිලා තිබෙනවා. ඒ ඉහළ ගිහිලා තියෙන එක මං කීපයක් විතරක් කියන්නම්. මට ඔක්කොම කියන්න බෑ. දැන් බලන්න එදා පැනඩෝල් පෙත්ත රුපියල් 3.50ට තියුණ එක 1.30 දක්වා මං අඩු කරා අපේ කාලේ. අද ඒක 4.16 වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඔග්මන්ටින් එක 71.10ට තියුණ එක අපි 60 වෙනකන් අඩු කරා. ඒක රුපියල් 141.86කට ගිහිලා තියෙනවා. සිනට් එක 500 mg එක 109ට තිබුණ එක 72.60කට අඩු කරා. ඒක 171.765කට වැඩි වෙලා තියෙනවා. ටෙග්‍රටෝල් වගේ එකක් 19.45ට තිබුණ එක අපි 12 කරා. ඒක 28.35ට වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එකකට එකකින් මේ ඖෂධවල මිල ඉහළ ගිහිලා තියෙනවා. මේ ඖෂධ සමාගම් නොයෙකුත් වෙලාවට අපේ කාලෙත් මිල උච්චාවචනය කරන්නට ඉල්ලීමක් කරා. අපි කවදාකවත් ඒගොල්ලෝ ඉල්ලන ගණන් දුන්නේ නැහැ. ඩොලර් එක වැඩි උණයි කියලා ඒ ඩොලර් එක වැඩි උණ අනුපාතයට අපි ඉඩ දුන්නේ නැහැ. අපිට 10%ක් ඉල්ලුවොත් නම් අපි දුන්නේ සමාජලාට කතා කරලා 4%යි 5%යි. මොකද ඒගොල්ලන්ගේ ලාභාංශ අනුව අපි දන්නවා ඒගොල්ලන්ට එහෙම අමාරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලන්න ගණන් අපි දෙන්න බැඳිලා නැහැ. ඒ නිසා මේ ඖෂධ පිළිබඳව මෙන්න මේ අර්බුදය ඉතා ඉක්මනින් ඉවර කරන්නට මේ රටේ ජනතාව වෙනුවෙන්. දෙවැනි එක තමයි දැන් කොරේ පිටට මරය කියන වගේ දැන් සෞඛ්‍ය සේවක සංඛ්‍යාව. මේ රටේ තියෙනවා තමුන්නාන්සලා දන්නවා මේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තානුව අපේ රටට අවශ්‍යයි වෛද්‍යවරු හෙදියෝ පවුල් සෞඛ්‍යය තුන ගත්තාම ජනගහනේ 1000කට 4.45ක් අපිට තිබෙන්න ඕනේ. ඒ කියන්නේ 1,200,000 තියෙන්න ඕනේ 120ට. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයම 2021 දෙසැම්බර් වල නිකුත් කරපු දත්තානුව දැනට ඉන්නේ මධ්‍යම ආණ්ඩුවේ පළාත් සභාවලත් ඔක්කොම වෛද්‍යවරු 22,097යි. හෙදියෝ 44,174යි. හෙද සිසුනුත් ඇතුළුව. එතකොට පවුල් සෞඛ්‍ය 8,687යි. ඒ කියන්නේ මේක ගත්තාම 1000කට ඉන්නවා 3.44ක්. එතකොට පුද්ගලික අංශයේ ඉන්නවා වෛද්‍යවරු 1500ක් පුද්ගලික වෛද්‍ය සේවයේ. රෝහල් වල සහ තමන්ගේ සායන දාලා. වෛද්‍යවරු 320ක් ඉන්නවා ආරක්ෂක අංශයේ. 625ක් ඉන්නවා විශ්වවිද්‍යාලවල. එතකොට 2,445. මේ ඔක්කොම ගත්තාම ලංකාවේ ඉන්නවා වෛද්‍යවරු 24,500ක්. හෙද පවුල් සෞඛ්‍ය ඉන්නේ ඉතාමත්ම සුළු ගානයි. මේ ඔක්කොම ගණන් හැදුවත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍ර තුනේ ඉන්නේ 77,500යි. එතකොට හිඟේ තියෙනවා 24,500ක්. මේ තිබෙන අන්දමින් පවත්වාගෙන ගියාම මේ තියෙන තත්ත්වය අනුවත් මේ හිඟේ අයින් කරන්නට තව අවුරුදු 5-7ක් අපිට ගත වෙනවා. එතකොට අවුරුදු 60 සීමාව අවුරුදු මේක තවත් දරුණු වෙලා තියෙනවා. දැන් මොකද්ද අපේ අවුරුදු 63ට තියුණ එක අවුරුදු 60 වෙනකන් අඩු කරලා තියෙනවා. දැන් මම තමුන්නාංශයට අහන්න දෙනවා මේ අපේ තමුන්නාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වලයා කියන එක.
When the distribution of medical specialists was superimposed with the national school, it was
මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටර්ස් ලගේ ෆෝරම් එකේ මේ වෙකේ එයා සභාපති වුණ දවසේ එයා කියනවා මේ හිඟයට එක හේතුවක් තමයි මේ අවුරුදු 63 අවුරුදු 60 කිරීම. මේ කතාව දිනවා. හරි මේක පැත්තක දියන්නකෝ. ඔබතුමායි කතාව අරගෙන බලන්නකෝ. ඒක කියනවා එයා පැහැදිලිවම අවුරුදු 63 60 කිරීම වැරදි කියලා. මේ හිඟයට එක හේතුවක් කියලා. එතකොට මම පෙන්නනවා මේකෙන් ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? දැන් විශේෂඥ වෛද්‍ය අර්බුදයේ කාඩියෝ තොරසික් සර්ජන්ස්ලා බලන්න. මේ හාට් තම අපි කාට හරි හදිසිය ඇති වුණොත් මේක ඔපරේෂන් එක කරගන්න තියෙන. කාඩරක ඉන්නේ 27යි. ඒ කාඩරක ඉන්නේ ජාතික රෝහල, මහනුවර, කරාපිටිය, ළමා රෝහල, යාපනය. මේකේ යුනිට්ස් 20ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සීමිත මේ සිටින කාඩියෝ තොරසික් සර්ජන්ලා ඉන්නේ 27න් 18යි. මිලියන 22ටම 18යි. එතකොට 60 නීතියට 97ක් විශ්‍රාම යනවා 2023 වෙනකොට. ජාතික රෝහලේ ඉන්න 5න් 5ම විශ්‍රාම යනවා. එතකොට මෙතනින් එක් අයෙක් විදේශගත වෙනවා. එතකොට ඉතිරිය 10යි. එතකොට රිප්ලේස්මන්ට් මොකුත් නැහැ. අලුතෙන් එන්න කවුරුවක්වත් නැහැ. මොකද 4ක් විදේශ පුහුණුවේ ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා වාර්තා කරලා ආපහු යන්න ගියා. අනිත් 3 දෙනා එන්නේ නැහැ. එතකොට යුනිට් 20න් 10ක් වහන්න වෙනවා. දැන් තමත් ඇත්තරම වේටින් ලිස්ට් එක තියෙනවා හાર્ට් ඔපරේෂන් එකක් කරන්න අවුරුදු 2ක් මේ යුනිට්ස් වැහෙනවා ඉස්සරහට. අනිත් එක රත්නපුර ගන්න. රත්නපුරේ විශ්‍රාම යනවා 8ක්. ඉවත්ව ගිහිලා තියෙනවා 3ක්. සේවය අතහැරලා ගිහිලා තියෙනවා 2ක්. සේවයෙන් ඉල්ලාස් වෙලා තියෙනවා 4ක්. අවසාන ප්‍රතිඵලය පීඩියාට්‍රිෂන්ලා 3 දෙනාම යනවා විශ්‍රාම. එතකොට වියෝජිලා 2කින් දෙන්නෙක් යනවා. එතකොට ඉතුරු වෙන්නේ රෙසිඩෙන්ෂල්
ඕඩර් ප්ලීස් ඩෙපියුටි චේයර්මන් ඔෆ් කමිටීස් විල් ටේක් ද චේයර්.
ඕනර් මෙම්බර් ප්ලීස් කන්ටිනියු.
ගරු සභාපතිතුමනි, එතකොට ෆිසිෂන්ස්ලා දෙන්නෙක් ඉන්නවා, දෙන්නම යනවා. එතකොට VPOPD විතරයි ඉතුරු වෙන්නේ. මේ අනුව 17ක් රත්නපුර හොස්පිටල් එකකින් යනවා. ඒ අනුව රත්නපුර හොස්පිටල් එකෙන් එහෙම ගියාම රත්නපුර හොස්පිටල් එක ශික්ෂණ රෝහල කරාපහු ගියා රජේ කාලේ. ඒකේ ඇත්තරම සබරගමුව මෙඩිකල් ෆැකල්ටි එක තියෙනවා. ඒකට එතකොට මේකේ දේශන පවත්වන්න පීඩියාට්‍රික්ස් ගෙනියන්න බෑ. සර්ජරි ගෙනියන්න බෑ. ජිනනොප්ස් බෑ. පැතොලොජි බෑ. මේ හතරෙම ඉන්න කට්ටිය රිටයර්මන්ට් එකෙන් යනවා. ඒ වගේම DMH එක ගත්තොත් VOG ලා 3 දෙනෙක් ඉන්නවා, දෙන්නෙක් රිටයර් වෙනවා. එල්ආර්එච්චකේ 21ක් රිටයර් වෙනවා. ඒකේ ඔක්කොම මේජර් ස්පෙෂලිටීස් වල. එතන කුරුණෑගල 13ක් රිටයර් වෙනවා. කුරුණෑගල මම ගිය වෙලාව අධ්‍යක්ෂකතුමා කිව්වා ඒක තමයි වැඩිම ඩිලිවරිස් කරන්නේ අවුරුද්දකට DMH එකවත් පාසල් එකකටත් වැඩිය. ඒ ඩිලිවරිස් කරන තැන VOGස්ලා 3 දෙනාගෙන් දෙන්නේ රිටයර් වෙනවා. එතකොට එක්කෙනා ඉන්නේ. එතකොට කොහොමද ආයෙ කරන්නේ? මේ වගේම කළුතර අපේ රෝහල ඒකේ 3 දෙනෙක් ඉන්නව ෆිසිෂියන්ලා දෙන්නෙක් යනවා. 3 දෙනෙක් ඉන්නව සර්ජන්ලා දෙන්නෙක් යනවා. 3 දෙනෙක් ඉන්නව පීඩියාට්‍රිෂියන්ලා දෙන්නෙක් යනවා. ඩර්මටොලොජිස්ට් යනවා, සයිකියාට්‍රිස්ට් යනවා. මේ රෝහල් වල. දැන් මේ වගේම ට්‍රාන්ස්ෆියුෂන් සර්ජන්ස්ලා. මේක ඉතාමත් වැදගත්. මේ රුධිර පිළිකා තියෙන කට්ටියට අපේ කාලේ ඒ පෞගේ අවුරුදු 5 දී අපි ආරම්භ කරා ලංකාවේ පළවෙනි වරට බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට්. බොහොම අමාරුයි. මෙන්න මේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නේ මේ ට්‍රාන්ස්ෆියුෂන් සර්ජන්ස්ලා. මේකේ දැනටම බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් ලිස්ට් එක තියෙනවා 2025 වෙනකම්. 2025 තමයි කරගන්න පුළුවන්. එතකොට රටටම ඉන්නේ 33යි. 8ක් විශ්‍රාම යනවා. 2ක් විශ්‍රාම ගිහිල්ලා. 5ක් විදේශගත වුණා. 4ක් විදේශගත වුණායි රට හැර ගියා. තව 4ක් විදේශගත වීමට ඉන්නවා. එතකොට ඉතුරු වෙන්නේ 14 දෙනයි. එතකොට 2025 තියෙන ලයිස්තු කීයක් කොච්චර කාලයකට යනවා? එතකන් මේ මිනිස්සු ජීවත් වෙනවද? එතකොට හිස්ටෝපැතොලොජිස්ලා මේගොල්ලෝ තමයි බයොප්සිස් කරන්නේ. ඕනම රෝගයකට විශේෂයෙන් පිළිකා රෝග වල බයොප්සි එක ඉතාමත්ම වැදගත්. ට්‍රීට්මන්ට්ස් පටන් අරගන්න. එතකොට ඒකේ ඩයග්නොසිස් වලට මේ ඉන්න ප්‍රමාණය කීයද? අවශ්‍ය ප්‍රමාණය 80ක් ඉන්න ඕනේ ලංකාවේ. ඉන්නේ 60යි. විදේශ නිවාඩු 5යි. විදේශ රැකියා 10 දෙනෙක් විදේශ රැකියා හොයාගෙන ගිහිල්ලා. විශ්‍රාම ගිහිල්ලා 5ක්. ඉතිරිය 40යි. එතකොට 80ෙන් 40යි ඉන්නේ. මේ කුඩා රෝහල් වල හිඟය මේක කොලෙජ් ඔෆ් ජිනන් ඔබ්සලින් වෙනලා තියෙනවා. මම සභාගත කරනවා මේ බලන්න මේ ග්‍රාමීය මේ රෝහල් වල. මොකද අද මේ ගැබිනි මාතාවන් 99.5%ක්ම තමන්ගේ ඩිලිවරි එක කරගන්නේ, දරු ප්‍රසූතය කරගන්නේ විශේෂඥ වෛද්‍යරෙක් යටතේ ලංකාවේ. ඒ තරම් අපේ වෛද්‍ය සේවය, සෞඛ්‍ය සේවය ඉතාමත් දියුණු මට්ටමක තියෙනවා. නමුත් මේ ගන්න තීරණය නිසා දික්කොය, තෙල්දෙනිය, වලස්මුල්ල, උඩුගම, දියතලාව, සියඹලාපිටිය, සියඹලාණ්ඩුව, වැලිමඩ, බිබිල, කන්තලේ, දෙහිකත්ත කණ්ඩිය, මුතුර, මහාඔය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, තෙලිප්පලේ, පදවිය, කයිච්, චෙට්ටිකුලම්, මැදිරිගිරිය, තඹුත්තෙගම වැනි ග්‍රාමීය ඒ පළාත්වල තිබෙන රෝහල් වල ඉන්න සියලුම වියෝජිස්ලා ඉවත් වෙලා ගිහිල්ලා ඒ රෝහල් වල කිසිම කෙනෙකුට තමන්ගේ දරු ප්‍රසූතය කරගන්නට විශේෂඥ වෛද්‍යරෙක් නැති තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ නාගරික රෝහල් වල කොමාරි කරගනි ග්‍රාමීය රෝහල් වල ඉන්න දුප්පත් මිනිසුන්ට හැකියාව නැති වෙලා යනවා. ඒ නිසා මම කියන්නේ මෙන්න මෙතරයි. එතකොට නමුත් මේ අමාත්‍යාංශයේ ලේකම් සංඛ්‍යා ලේඛන දීලා තියෙනවා කීයද රිටයර් වෙන්නේ මේ බලන්න තියෙන්නේ. රත්නපුර ගත්තොත් තියෙන්නේ 2යි. දැන් මම පෙන්නුවා 17 දෙනෙක් යන හැටි. කළුතර තියෙන්නේ 2යි. මම පෙන්නුවා 11ක් යනවා. ඉතින් මේ විදිහට සංඛ්‍යා ලේඛන. දැන් අපේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මෙතන ඉඳගෙන එකක් කියනවා. එතුමාගේ කොලෙජ් එකට ගිහිල්ලා එතුමා දේශනය පවත්වනකොට තව එකක් කියනවා. මේක හින්දා මේ සෞඛ්‍ය සේවය කඩාගෙන වැටෙනවා කියලා. ඇයි ඒක මෙතෙන්ට අවිලා ඇමතිතුමාට කියලා ඇමතිතුමාවටත් හරියට කියලා මේක කරගන්න බැරි. වෛද්‍ය පරිපාලන සේවය අපි දිනාගත්තේ 1980 දශකයේදී මමත් ෘතිසමති නායකය වෙලා ඉඳිද්දි. GMO එකයි අපි GDS එකයි දෙකම එකට එකහු කළා තමයි. මේකට විශාල විරෝධයක් රාජ්‍ය පරිපාලනයේ ආවා. අපි මේ වෛද්‍ය පරිපාලකින්ව ගෙනාවේ පිටකොන්ද තියාගෙන තමන් ඉගෙනගත්ත වෛද්‍ය විද්‍යාව හදාරපු වෛද්‍ය විද්‍යාව මෙතනට ඇවිල්ලා ඒවා කියලා එන ඇමතිවරුන්ට දන්නලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මේවා ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා නමුත් අද ඒ එවැනි දෙයක් නැති නිසා මහ විශාල ආගාධයකට සෞඛ්‍ය සේවය ගමන් කරන්නට වෙනවා. ඒ නිසා ඒ වගේම තුන්වෙනි එක තමයි අපේ කාලෙදී මේ තියුණ CDDA කියන මේක දෙපාර්ට්මේන්තු යටතේ තියුණ ඖෂධ නියාමනය කරන්නට තියුණ ආයතනය අයින් කරලා අපි ස්වාධීන ආයතනයක් අපිපත් කළා. ඉතාමත් මේක ස්වාධීන කොමිෂන් සභාවක් වගේ එකක් තමයි NMR. එදා මේ පාර්ලිමේන්තුවේදී මේ පනත් ගේන දවසේ මට මතකයි ඩියු ගුණසේකර හිටපු ඇමතිවරයා විපක්ෂයේ ඉඳගෙන කිව්වා මේක තමයි මගේ පාර්ලිමේන්තු ජීවිතයේ සුන්දරම දවස කියලා කිව්වා. එහෙම ගෙනාවු බිබිලේ ප්‍රතිපත්තියේ NMR එක. අද ඒ NMR එකේ තියෙනවා ගයිඩ්ලයින්ස්. මොකටද ඒ ගයිඩ්ලයින්ස් තියෙන්නේ? ඖෂධ ඖෂධ පිළිගැනීම රෙජිස්ට්‍රේෂන් එක ලියාපදිංචි කිරීමට. මෙන්න මේ ගයිඩ්ලයින් ඉතාමත්ම වැදගත්. මොකද මේ ගයිඩ්ලයින්ස් හදලා තියෙන්නේ ඉතාමත්ම ස්වාධීනව WHO එකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින්ස් එකට අනුපාතිකව ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒක තමයි අපි අරගත්ත ගයිඩ්ලයින්. එතකොට මේ ගයිඩ්ලයින්ස් වලින් එක මොහොතක් එක අල්ප මාත්‍රයක් ඉවත් වුණොත් මේක මහ විශාල කේජවාචකයට ගමන් කරනවා. මොකද ඒක එතකොට දැන් මේකේ තියෙනවා ඖෂධයක් මේව කරාම අවුරුද්දක හමාරක විතර ඉඳලා NMR එකෙන් ගිහිල්ලා ඒ ඖෂධය හදන කර්මාන්ත ශාලාවේ බිමේ ඉඳලා කර්මාන්ත ශාලාවේ ඉඳලා වැතකිලි පද්ධතිය ඉඳලා මේ සියලු මේවා බලනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ ඒවයි උපකරණ බලනවා. ඊට පස්සේ ඒවයි හදන ඖෂධ පිළිබඳව බලනවා. ඒවා ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට මේ ඖෂධය හදන එක බලනවා. බලලා ඉවරලා ඖෂධය හදන්න අනුමත කරනවා. ඒ සාම්පල්ස් හදන්න අනුමත කරනවා. මේවා හදන්න අනුමත කරාට පස්සේ ඒක දෙනවා ස්ටැබිලිටි ටෙස්ට් එක කියලා. දැන් ඖෂධයක් හැදුවට ඖෂධය තියෙන්න ඕනේ ලෙඩ් එකට බොන්න සෑහෙන කාලයක් ඒක ඒ විදිහටම ඒකේ තත්ත්වය ස්ථාවර වෙන්න ඕනේ. ස්ටැබිලිටි ටෙස්ට් කියලා. එතකොට මේක මාස 6ක් චෙක් කරනවා. චෙක් කරන්නේ කොහමද? මාසෙන් මාසෙට චෙක් කරනවා. NMR එකට වාර්තා එවන්න ඕනේ. ස්ටැබිලිටි ටෙස්ට් එකේ වාර්තා එවන්න ඕනේ. විශේෂ ලැබ් එකකින් ගත්ත වාර්තාවක්. එතකොට මේ මාස 6ේදී එක පළවෙනි මාසේ දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ කළා 6වෙනි මාසේ ෆේල් වුණොත් ඒ ස්ටැබිලිටි ටෙස්ට් එක ආපහු මාස 6ක් යන්න ඕනේ. ආපහු මාස 6ක් යන්න ඕනේ. ඒ කියන්නේ මාස 6ක් ස්ටේබල් වුණොත් තමයි ඖෂධය ඒ ඖෂධය අවුරුදු දෙකද කීයද එක්ස්පයරි ඩේට් එක වෙනකන් යන්න පුළුවන් මේ එක. දැන් මෙන්න මේක තමයි තාමත්ම වැදගත්ම දේ ඖෂධයක් ව්‍යාපාරික කිරීමේ. දැන් පෞගියක දවස්වල ඔබතුමාට කවුරු හරි කියලා ඔබතුමා ගිහිල්ලා කිව්වා අපි 6-3 කරනවා ඒකට කැබිනට් තීන්දුවක් ගන්න. කැබිනට් එකට කිසිම අයිතියක් නැහැ. කැබිනට් එකට කිසිම අයිතියක් නැහැ ඒක කරන්න. කැබිනට් එකේ ඉන්න මිනිස්සු කිසි එකෙක් මේ ස්ටැබිලිටි ටෙස්ට් ගන්න දන්නේ නැහැ. ඒක මම පැහැදිලිව කියනවා. ඒ දන්නේ නැති
මිනිස්සුන්ට
ස්ටැබිලිටි ටෙස්ට් එකක කාල පරිච්ඡේදය කරලා මම කැබිනට් මල්ලේ නෑවුවා. කැබිනට් මල්ලේ කිව්වා එහෙම තීන්දුවක් ගත නැහැ කියලා. එතකොට එහෙම තීන්දුව ගන්න බෑ. මේ වගේ විශේෂඥ මේව ගැන කැබිනට් එකට අයිතියක් නැහැ. මේක කරන්න මේක ස්වාධීන කොමිෂමක්. ස්වාධීන ආයතනයක්. එතකොට ඒක එක දවසකින් අඩු කරොත් මතක තියාගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ NMR එක බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එහෙම බ්ලැක් ලිස්ට් එකකට ගියොත් මොකද වෙන්නේ? ලංකාවේ හදන ඖෂධ ලංකාවට ගෙන්නන ඖෂධ පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. එදාට මේ රටේ මිනිස්සු බය වෙනවා මේ බෙහෙත් බොන්න. එදාට දැන් අපේ මේ කර්මාන්තවල
ඉන්න
ඉවර ගන්න සබත්. මේ ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා මේව අපනායනය කරන්න. දැන් සමහර සමාගම් මාත් එක්කත් කිව්වා ඒගොල්ලෝ අපනායනය කිරීමට දැන් FDA එකත් එක්ක සාකච්ඡා ආරම්භ කළා. යුරෝපියන් ඔතොරිටීස් එක්ක සාකච්ඡා කරලා යනවා. ඒක ඉතා වැදගත්. ඒක තමයි දෙවෙනි අදියර. මේ කුඩා දිවෙන්ට විතරක් ඖෂධ හදලා ලාභ අරගෙන කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ට කාටවත් ගෙනියන්න බැරි වෙනවා. මේ NMR එක පිළිගන්නේ නැහැ WHO එකේ තාම. එතකොට ලෝකෙම දන්නවනේ WHO එක මේක ගන්න තීන්දුව මේ පිළිගන්න එපා කියලා. ඒ නිසා මම කියනවා මේ ගයිඩ්ලයින් එකේ එක ඉස්පිල්ලක් ඇලවිල්ලක් අයින් කරන්න දෙන්න එපා. ඒක මේ ලංකාවේ අනාගත මුළු પરම්පරාවටම විශාල ප්‍රශ්නයක් වෙනවා ඖෂධ පිළිබඳව. මේ රටටම විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම කියනවා ඒක කරන්නට කිසිම විදියකට කිසිම කෙනෙක් ඉල්ලන්න ඉල්ලීම කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම වලට යටත් වෙන්න එපා. යටත් වෙන්න ගයිඩ්ලයින් එකකට විතරක්.
Honorable please wind up. Thank you.
මම කියනවා එවැනි අපරාධ තීන්දු ගන්නේ නැතුව මේ ඉදිරි කටයුතු කරන්න මෙත්‍රායි මට කතා කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.
Thank you. Honorable Sanjeev. Honorable Kelly Rambukala.
Just one thing. I think with regard to the retirement age we discussed at length, my learned friend, I think Dr. Rajita mentioned two things. But now that the matter is in court of appeal and the notice have been served, so I'm requesting that part to be expunged from the Hansard because it is now in the court of appeal and the notice have been served. So therefore it amounts to sub judice, hence to be expunged.
We'll refer to the Honorable Speaker. Honorable Dr. Rajita.
I don't think that anything is sub judice. We can't take decisions, but we can discuss. Then this is already, they have gone to Court of Appeal and they have issued the summons. That's all.
Thank you, Honourable Member. We'll refer to the Honourable Speaker. Thank you. Honourable Sanjeev Edirimani, you have 8 minutes.
Bhoomisuti Garu Sabhapathumani, Garu Rajit Amathuma, මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ තියෙන වර්තමානයේ දීර්ඝ ලෙස පැහැදිලි කළා මම හිත ඔක්කොම හරියටි කියලා නමුත් ගරු ඇමතුමා ඒකේ යම් තැනකට අභියෝගත් කරනවා ඒ අතර මට මතක් වෙන්නේ ගරු රාජිත සේනාරත්න මැතිතුමනි අපිට අමතක කරන්න බැරි එක තැනක් තමයි අපි මේ ඉන්නේ පශ්චාත් වසංගත සමයක සෞඛ්‍ය සේවයක් තුල නාගොඩ ඉස්පිරිතාලයට ගියොත් මීට මා අවුරුද්දකට විතර පෙර ඩොක්ටර් අපිට තිබුණේ මිනී ටික දාගන්නේ කොහෙද කියන ප්‍රශ්නේ තිබිච්ච මිනී ටික පුච්චන්න කොහෙද කියන ප්‍රශ්නේ කලුතර අපිට තිබුණේ මේ ප්‍රශ්නෙන් අපි අත් මිදුණා මේ ව්‍යසනකාරී කොවිඩ් වසංගතයෙන් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නේ අසීමිත කැපකිරීම කරපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවටත් මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවයටත් ඊට සහය ලබා දුන්න අනිත් සියලුම සහායක සේවාවන් නියෝජනය කළ සියලු නිලධාරීන්ට මම මගේ ගෞරවය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ පශ්චාත් වසංගත සමයේ සෞඛ්‍ය සේවයේ අභියෝගාත්මක මොහොතක් මේක ලේසි වැඩක් නෙවෙයි. ඒ අභියෝගාත්මක මොහොත ජයගන්න ගරු අමාත්‍යතුමන්ටත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු සමස්ත ඒහා ගැට ගැහෙන සියලුම නිලධාරීන්ට මම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. අද සෞඛ්‍ය අමාත්‍යංශයේ වගේම බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයේ වැයශීර්ෂය සාකච්ඡාවට ගන්නවා. ඒ අමාත්‍යංශයේ කැබිනට් විෂය භාරකාරත්වයේ දරන්නේ කලුතර දිස්ත්‍රික්කයේ අපේ විදුර වික්‍රමනායක මැතිතුමා. එතුමන්ටත් ගෞරවයක් පිණිස අද මේ වැයශීර්ෂයට අදාළ කාරණා කීපයක් සාකච්ඡා කරන්න මම මගේ කාලය පාවිච්චි කරන්න කල්පනා කරනවා. ගරු සභාපතිතුමනි, මේ ලෝකේ ජීවත් වෙන සත්තු අතර සංස්කෘතික ජීවිතයක් තියෙන මිනිස්සුන්ට විතරයි. අපි අපේ ජීවිතය ඇතුලේ එක පැත්තක ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් පාලනය වෙනවා. ඒ වගේම අපිට සංස්කෘතිකමය ව්‍යවස්ථාවක් තියෙනවා. රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ පරිපූර්ණ ලෙස ලිඛිතයි. අපේ සංස්කෘතික ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් අලිඛිතයි. නමුත් අපි ඒ සියල්ල අනුගමනය කරනවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි මම අර මුලින් කියපු සංස්කෘතික ව්‍යවස්ථාවයි එකට මුණ ගැහෙන තැන තමයි සංස්කෘතික අමාත්‍යංශය, මේ බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යංශය. ඒ මූලිකම කාර්යභාරයේ විදියට අපගේ මේ සංස්කෘතික උරුමයන් පෝෂණය කරලා සුරක්ෂිත කොට පවත්වාගෙන යාමේ මූලික රාජකාරීමේ වගකීම මේ අමාත්‍යංශය වෙත පැවරෙනවා. ඒ ඉටු කිරීම වෙනුවෙන් ගරු විදුර වික්‍රමනායක අමාත්‍යතුමන්ගෙන් ලැබෙන ඒ සම්භාවනීය නායකත්වයට මම මේ උත්තරීතර සභාවේ මගේ ගෞරවය ප්‍රකාශ කරන්න කැමතියි. බුද්ධ ශාසන අමාත්‍යංශයේ සංස්කෘතික අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන ව්‍යුහයක් මේ අදාළ ක්ෂේත්‍රයේ රැකවරණය වෙනුවෙන් ඒක ආයතනයක් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල. ගරු සභාපතිතුමනි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පහුගිය කාලයේ කටයුතු සම්බන්ධව ගරු විගණකාධිපතිතුමාගේ අත්සනින් නිකුත් කළ විගණකාධිපති වාර්තාව අපි පහුගිය දවස්වල කියුවා. මේ වාර්තාවේ අන්තර්ගත කාරණා පිළිබඳව සාකච්ඡා කරනකොට මීට ටික වේලාවකට පෙර මේ සභාවේ කතා කළ දේශපාලන සදාචාරය පිළිබඳ අපිට ගරු සභාපතිතුමනි ප්‍රශ්නයක් මතුවෙනවා. එතුමල්ලා මේ සභාවේ කතා කරන්නේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ අක්‍රමිකතා මූල්‍ය තත්ත්වයන් වැරදි විදිහට පාවිච්චි වෙන කාරණා පිළිබඳව විවිධ විවේචනත් එක්ක අරු හොරා මූ හොරා කියන දේශපාලන විවේචනය තමයි හැමදාම මේ උදවිය මේ උත්තරීතර සභාවේ එළියේ තියෙන රැස්වීමවලත් දේශපාලන වේදිකාවලත් කතා කරමින් ඉන්නේ. හැබැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට අදාළ මේ විගණන වාර්තාව කියෙව්වට පස්සේ මට අහන්න හිතුනේ කතා හදන උන් ඔක්කොම බෝසත්ද කියලා තමයි. ඒ තරම් බරපතල ලෙස මේ රටේ ජනාධිපතිවරණය අභිමුව තියෙද්දිත් විශාල වැරදි මූල්‍යමය ගණදෙනු ගණනාවක් මේ විගණකාධිපති වාර්තාව තුළ ගරු සභාපතිතුමනි අනාවරණය කරනවා. 2019 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 17. නමුත් අපි දන්නවා දෙදස් දහනවේ අවුරුද්ධ පටන් ගන්නකොටම ඒ වසර ජනාධිපතිවරණ වසර. ඒ සියලු තත්ත්වයන් දැනගෙන මේ ජනාධිපතිවරණ සමය තුළ ජනාධිපතිවරණය ආසන්නයේදී පවා විශාල මුදල් සම්භාරයක් මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉවත් කරගෙන අකටයුතු ලෙස ඉවත් කරගෙන ඒ සඳහා වන මූල්‍යමය රෙගුලාසි පරිපාලන රෙගුලාසි තඹ සතේකට මායිම් නොකොට මේ මුදල් ගණදෙනු සිද්ධ වෙලා තියෙන ආකාරය මේ විගණකාධිපති වාර්තාව පැහැදිලි ලෙස කරුණු අනාවරණය කරනවා. මේ දීර්ඝ ලෙස මේ සිද්ධ කළ ගණදෙනු ඇතුලේ විශාල වශයෙන් 2019 වසර තුළ පමණක් 2019 කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙච්ච අවුරුද්ද ඒ වසර තුළ පමණක් රුපියල් මිලියන 2005ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඉවත් කරගෙන තිබෙනවා. ගරු සභාපතිතුමනි, මගේ මතක යනවා මේ රටේ පළාත් පාලන මැතිවරණ නීතිය ළඟට ලංකාවේ පළාත් පාලන මැතිවරණ නීතියෙන් ගරු සභාපතිතුමනි ගමේ ඉන්න ශ්‍රේෂ්ඨ නිලධාරියාට ඡන්දය ඉල්ලන්න බෑ. ඇයියේ රාජ්‍ය විසින් ලබා දෙන ප්‍රතිපාදන මිනිස්සුන්ට බෙදීම තුළ අනිසි වාසියකේ රාජ්‍ය නිලධාරියාට ලැබෙනවායි කියන පූර්ව උපකල්පනය මතයි මේ නීතිය පනවලා තියෙන්නේ. නමුත්
Honorable Member, what is the point of order? Honorable Lakshman Kiriyala.
In the order, Obutu Walaad dhamm me sthavar niyoga api dhugan nane vela dhiyo. Eka hai point of order. Mitchatakal avruttura pahal mehdi vira sthavar niyoga an dhanne. Obutu Walaad dhanne wa mantri yivare kuri viruddha wa. Vipakshanaya gare viruddha wa. Sanskutik arabudula gare. Mehman agitla kata karan bae. Eta kota. ඔබතුමා මේමයි විපක්ෂ නායකයාගේ නම කියන්නේ නැතුව කතා කරන්න පුළුවන්. නමුත් විපක්ෂ නායකයාගේ නම කියලා මම ඔබතුමාට කියවන්නම්. ඔබතුමාලාට අපිට මේක හැමදාම උගන්වන්න ඕන. එපා වෙලාවට කතා කරන්න. මම කියවන්න පොඩ්ඩක් ආගෙන ඉගෙන ගන්න. පොඩ්ඩක් ආගෙන ඉගෙන ගන්න.
Thank you, Honorable Member. I will remind them.
Poddak hagen inna. Poddak igena gannako be haa vaadiyela igena gannako.
Honorable Member, please continue.
Me garu bhulasanara una mantri.
Honorable Member, please.
Poddak vaadiyela igena gannako.
Honorable Member, please make it quick.
Mage viruddhawa mekai. පූර්ණ යෝජනාවකින් පමණක් යම් තැනෙත්ක් චරිතය හෝ හැසිරීම අභියෝග කර ලැබිය හැකි අවස්ථාවක එවැනි තැනැත්තකුගේ චරිතය හෝ හැසිරීම පිළිබඳ සදාන් ප්‍රශ්නයක් අතනු නොලැබිය යුත්තේ. එතකොට විපක්ෂනායකතුමාගේ චරිතය ගාතර කෙරුවේ. එහෙම නැතිනම් විපක්ෂනායකතුමාට එතකොට
Honorable Member
පොඩ්ඩක් ඉඳ මං ඉවරනේ. එතකොට මේ අවුරුදු තුනක් මේ මෙතන ඉඳලා දැන් මරලා තෝරිය දෙන්නේ ඊළඟ සැරේ 25යි එන්නේ. ඔය පැත්තේ 25යි එන්නේ. එතකොට ගරු නියෝජකතර ගරු මන්ත්‍රීතුමනි දැන් මේ සංස්කෘතික අරමුදලේ වීදං ගැන
Honorable Member, you have cleared your point.
No, what's the hurry?
You have mentioned your point of order. I will...
I want to read. I let me finish.
Honorable Member, please.
Then, make a diga katabak.
Honorable Member, you have raised your point of order and it's very clear.
ජනාධිපතිතුමාගේ ලේකම් නීතිඥ මහත්මේ මේ අයිතු වීදම් කියලා වාර්තාවක් ඇරියා ලස් කොමිෂන් එකට. අල්ලස් කොමිෂන්ගේ බග උත්තරේ
කියනවා. Honorable Member.
උත්තරේ කියනවා please.
This is not a place to clarify. This is not.
අල්ලස් කොමිෂන්
Honorable Member, thank you. Honorable Member, what is the point of order? 100 lakh 100 Honorable Kelia.
You see, the matter that he discussed was what was in the audit report. The Auditor General's report. If the Auditor General's report...
Remember, this is not a point of order. Thank you, Honorable Lakshman Kiriyala. Let's not make this a debate. You've raised your concern. You've raised your concern in the point of order.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීම. එතකොට දැන් මං කියවනේ ලියුමක් ඇරියා මේ වියදම් ගැන. මොකද්ද කියන්නේ? ඒ මගින් විමසුම් කර ඇති ගොනුව සම්බන්ධයෙන් අල්ලස් පරතේ යටතේ කටයුතු කිරීමට
ප්‍රමාණවත් අරමුදු නැත. Honorable point of honorable member, what is the point of order? Thank you. What is the point of order, honorable members?
ගරු නියෝජකාර සභාපතිතුමනි මේ ඔඩිට් වාර්තාව ගැන. ඉතින් මේ මේ සභාවේ
කතා කරන්න බෑ. It's not a point of order. Let's not make this a debate.
කතා කරන්න බෑද මේක?
Let's not make this a debate, honorable member. Honorable Mahindanand, what is the point of order?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා හිතනවා නම් මම මගේ වෙලාව ගන්නවා කියලා මගේ කාලේ වෙලාවෙන් හරි අඩු කරන්න මේකට මම මේ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ
honorable member let's not make this a debate.
මම කිව්ව නෑනේ ඔබතුමාට. I didn't tell you what is the මම කියන්නේ පාර්ලිමේන්තු රෙගුලාසි වලට අනුව විපක්ෂයේ සංවිධායකතුමා පොතක් බලාගෙන තනිකරම පාර්ලිමේන්තු නොමග යවනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක විගණකාධිපතිවරයාගේ වාර්තාවක් විවාද කරන්නේ.
Thank you. Let's not make this a debate. Honorable Lakshman Kerriyalla. Honorable Mayor Lakshman Kerriyalla.
ඒ තරකේ සනාත වෙනවා. මොකද දැන් මේක කෝප් එක ඉදිරියේ පරිශීලනයක් වෙනවා.
Honorable Lakshman Kerriyalla, let's not make this a debate. Thank you. Honorable Sanjeev Edirimana, please continue.
You are සභාපතිතුමනි මට මගේ වෙලාව ඕන. කිරියල්ල මැතිතුමා.
Honorable Lakshman Kerriyalla.
මම
honorable Lakshman Kerriyalla
කිරියල්ල මහත්තයාට රණ්ඩු වෙන්න නෙවෙයි.
මම ඔබතුමාට කියනවා අද මේ විවාදය අවසන් වුණයි
කියලා. Lakshman Kerriyalla, let's not make this a debate.
සටන් වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කරලා තියෙනවා.
Thank you.
අර සභාපතිතුමනි
please continue.
මම උපුටා ගත්තේ විගණකාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මේ විගණකාධිපති වාර්තාව. ඒ වගේම එතුමා කිව්වා මේ පිළිබඳ හිටපු ජනාධිපතිවරයා එතුමාගේ නීති උපදේශකයව දාලා කොමිසමක් දැම්මා කියලා. ඒ කොමිසමේ සභාපතිවරයා හිටපු මහාධිකරණ විනිසුරුවරේ තමයි මේ පරීක්ෂණය කළේ. ඒ වගේම
honorable Lakshman Kerriyalla, what honorable Lakshman Kerriyalla, give the mic to honorable Lakshman Kerriyalla. The mic.
මම ඉල්ලීමක් කරනවා මං ඉදිරිපත් කරපු නීති තර්කයට ස්ථාවර නියෝග සම්බන්ධයෙන් හොත උත්තරයක් දෙන්න කියලා.
Honorable Lakshman Kerriyalla, you have raised your points of point of concern. In the thing it says no personal personal conduct, right? Okay, we will honorable Sanjeev Edirimana, please do not talk about a person who is not in available in the chamber on his name. Thank you.
Are mama කිසිවකු සම්බන්ධ පෞද්ගලික කාරණාවක් කතා කළේ නැහැ ගරු සභාපතිතුමනි. මගේ තර්කය වුණේ ජනාධිපතිවරණයක් පෙනිපෙනී රාජ්‍ය මුදල් Tamanගේ පෞද්ගලික දේශපාලන ප්‍රචාරණයක්
පිළිබඳව බලාපොරොත්තු වෙනවා.
මම පැහැදිලි ලෙසම සාකච්ඡා කළේ මේ ජනාධිපතිවරණය අභියස කරපු මේ වියදම් සම්බන්ධ කාරණාව. එක තැනකදී තර්කයක් ආවා, සල්ලි ගත්තා, සල්ලි වියදම් කරපු විදිය තියෙනවා. එහෙමනම් අපේ මිනිස්සු සිල් රෙද්දට, කැරම් බෝඩ් එකට, ලිතට, කොඩි කණුවට, හිරේ ගියකට යුක්ති ඉටු කරන්න කියලා මම මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මේ ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රශ්නයක් අවසානයේ මතුවෙනවා. ඔවුන් මැතිවරණය
honorable member
මැතිවරණය හා සම්බන්ධ නීතිය සහ සදාචාරය
උල්ලංඝනය කළ තියෙන නිසා honorable Lakshman Kerriyalla
අපි යනවා. you must follow the standing orders. ඔබතුමා ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට චරිතය හැතිරීම ගැන කතා කරන්න බෑ.
I have mentioned that to the honorable member. Thank you for pointing it out, honorable member. Thank you very much. There's a lot of speakers today, honorable mayor. Thank you. Honorable Charles Nirmal Nadan, you have 18 minutes.
Andre, Kalamadangan Rupin Avergale, Indre Sugada,
Honorable Mindan and Dalkame, what is the point of order?
Mother Vivar
Agaduni, Tobutumaki and Vidia, Tuma Pelagan and the Putgalika Mepanakatanu, Regulas Yuatanu, Putgalika Charita Karanaba. Abai Charita Tienekanakutama.
Thank you, Honorable Member.